ගරු සාර්ථි දුෂ්මන්ත නියෝජ්‍ය ඇමතිතුමා.
ගරු මුලස්සනාරූඪ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද අධිකරණ අමාත්‍යාංශයේ වැශීර්ෂය යටතේ කතා කරනකොට මුලින්ම මෙතන මතුවුණු කරුණු කාරණා කීපයක් පිළිබඳව අපි පිළිතුරක් ලබා දෙන්නට ඕනේ. විශේෂයෙන් අපේ ගරු චාල්ස් නිර්මලන් මන්ත්‍රීතුමා, පහුගිය කාලේ මං හිතන්නේ මාධ්‍යවලුත් විශාල වශයෙන් මේ ප්‍රශ්නය ගැන කතා වුණා. වවුනියාවේ මහාධිකරණයේ තිබෙන නඩුවක් සම්බන්ධයෙන් අනුරාධපුරට මාරු කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම විපක්ෂ නායකතුමත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා. මං හිතන්නේ මේ සියලු කරුණු කාරණා කටයුතු කරන්නට විශේෂයෙන්ම සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව ඇතුළු බොහෝ කරුණු කාරණා බලපෑවා. දැන් ඒ අදාළ පාර්ශව නැවත වතාවක් මේ නඩු විභාගය වවුනියාවට මාරු කරන්න පුළුවන්ද කියන කාරණාව බලන්න නීතිය පැත්තෙන් අභියාචනාධිකරණය හැමෝට යන්නට ඕනේ. ඒ සඳහා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ හින්දා මං හිතන්නේ ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී තීන්දුවක් ලැබෙයි. ඒ මන්ත්‍රීතුමාට මුලින්ම දෙන්නට තියෙන පිළිතුර ඒ පිළිතුර තමයි ලබා දෙන්නට තියෙන්නේ. ඒත් එක්කම තවත් මේ බොහෝ අධිකරණ අමාත්‍යාංශයේ වැරශීර්ෂය වගේම කල්තැබීමේ යෝජනා රාශියකදී විශේෂයෙන්ම මේ දේශපාලන සිරකරුවන් පිළිබඳ ප්‍රශ්නය බොහෝ වෙලාවට මතුවෙන කාරණාව බවට පත් වෙලා තියෙනවා.
ඕඩර් ප්ලීස්. ගරු ආනන්ද කුමාර ශ්‍රී මන්ත්‍රීතුමා මුලාසනයෙන් පැමිණෙන්න. ඔබතුමා කතා කරන්න.
ලස්සනාරුඩු මන්ත්‍රීතුමනි, විශේෂයෙන් මම කතා කරගෙන ආවේ දේශපාලන සිරකරුවන් පිළිබඳ ප්‍රශ්නය. අධිකරණ අමාත්‍යාංශයේ මං හිතන්නේ වැයශීර්ෂ වගේම පනත් සංශෝධනවලදී හැමදාම මේ කාරණාව හැම වෙලෙම කතා බහ කරනවා. විශේෂයෙන් මම මතක් කරන්නට ඕනේ මේ වෙනකොට මෙතන සංඛ්‍යා ලේඛන පිළිබඳව සමහර වෙලාවට වැරදි මතිමතාන්තර පාර්ලිමේන්තුව ඇතුළේ කතා වෙනවා. විශේෂයෙන්ම දැනට නීතිපතිතුමාගේ උපදෙස් පතා මේ වෙනකොට නඩු කටයුතු 17ක් තමයි මේ වෙනකොට යවලා තියෙන්නේ. ඒ වගේම රිමාන්ඩ් කස්ටඩි එකේ ඉන්නවා දැනට 19ක්. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ මේ 19න් ඉන්නේ 9 දෙනයි. ඉතුරු 10 දෙනාගෙන් එතන සිංහල 10 දෙනෙකුත් ඉතුරු 10 දෙනෙක් තමයි ඉන්නේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතට හසු නොවන. ඉතින් ඒ නිසා මේ කරුණු කාරණා මේ සංඛ්‍යා ලේඛන කියද්දී අපි බොහොම පරිස්සමෙන් කතා බහ කරන්නට ඕනේ, නිවැරදි තොරතුරු දෙන්නට ඕනේ, නැත්නම් වැරදි මතවාදයක් යනවා. ඒත් එක්කම මතක් කරන්න ඕනේ මේ දේශපාලන සිරකරුවන්ය කියන අර්ථකථනය බොහෝ වෙලාවට දෙන්නට උත්සාහ කරනවා. මේ වැරදි පිළිබඳව මේ කතා බහ කරනකොට මේ නඩු කටයුතු අතර විශේෂයෙන්ම තමන්නාසලට මතක ඇති ජානක පෙරණ මැතිතුමාගේ ඝාතනය තිබෙනවා. ඒ වගේම විල්පත්තු ජාතික උද්‍යානයේ 7 දෙනෙක් ඝාතනය කිරීම තිබෙනවා. ඒ වගේම සරත් ෆොන්සේකා මැතිතුමා ඝාතනය කිරීමට උත්සාහ දැරීම, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ඝාතනයට උත්සාහ දැරීම, අනුරාධපුර ගුවන් හමුදා කඳුරට ප්‍රහාර එල්ල කිරීම, ඒ වගේ මං හිතන්නේ බොහොම බරපතල ගණේ අපරාධ ගණනාවකට සම්බන්ධ පිරිස් මේ නඩු කටයුතු ඇතුලේ ඉන්නවා. ඒ නිසා මේක මේ හැම වෙලෙම විටින් විට මතු කරන මාතෘකාවක් හින්දා තමයි මම මේ සම්බන්ධයෙන් යම් අදහසක් දක්වන්නට අද දිනේ කතා කරපු හින්දා උත්සාහ කරේ. ඉතින් ඒ නිසා අපේ රටේ නීතියේ ආධිපත්‍ය බිඳ වැටිලා නැහැ. අධිකරණයේ ස්වාධීනත්වයේ තිබෙනවා. මම හිතන්නේ ඒ නිසා මේ සියලු කටයුතු අධිකරණය හරහා අපි ඉදිරියට ගෙන යෑමේ අවශ්‍යතාවය තිබෙනවා. අපේ කිසිම බාධා කිරීම බලපෑමක් නැහැ. ප්‍රතිපත්ති මේ තීන්දුව තීරණ ගන්නා කාරණාව රජයට සතු දෙයක්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ඉදිරි කාලය තුළ ඒ අදාළ විදිහට මං හිතන්නේ සියලු දෙනාගේ වගකීම් ඉෂ්ට සිද්ධ කරනවා ඇති කියන කාරණාව තමයි විශේෂයෙන්ම මතක් කරන්නට තිබෙන්නේ. ඒ වගේම මම මතක් කරන්නට ඕනේ අද මේ විවාදයේ පැවතෙනකොට එක අතකට සතුටකට කාරණයක් මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි, අපේ උදේගම්මන්පිල්ල මන්ත්‍රීතුමා අදහස් ටිකක් ප්‍රකාශ කරා. එතුමිය විශේෂයෙන්ම එතුමා මේ කතාව අතරතුර කිව්වා අපේ නව ඇමතිතුමිය ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ හොඳටම වැඩේ කරගෙන යනවා කියලා. ඒ වගේම හිටපු ඇමතුමා ගැනත් හොඳ සහතිකයක් දුන්න උදේගම්මපියල මන්ත්‍රීතුමා. ඒ හින්දා මම හිතන්නේ මේ ආණ්ඩුව ඇතුලේ අධිකරණ අමාත්‍යාංශයේ පහුගිය කාල සීමාව ඇතුලේ අධිකරණ අමාත්‍යාංශයේ කිසි ප්‍රශ්නයක් නැතුව හොඳටම ගියේ මේ ආණ්ඩුවේ අමාත්‍යාංශයක් හැටියට උදේගම්මපියල මන්ත්‍රීතුමාම දීපු සහතිකයේ පිළිබඳව මම බොහොම සතුටු වෙනවා. දැන් ඒ නිසා අපිට අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රගතිය පිළිබඳව අනිකුත් කරුණු කාරණා පිළිබඳව මේ වසර තුල අපි කරපු වැඩ කටයුතු පිළිබඳව මම හිතන්නේ අපි පෞගේ වසර දෙකමාරක කරපු කාලය පිළිබඳව අපි යම්තා දුරකට දැනුවත් කරන්නට ඕන ජනතාව. අද අධිකරණය කියපු පමණින් බොහෝ දෙනෙකුට මැවෙන චිත්ත මැවෙන රූපය තමයි මේ නඩු කටයුතු වල තිබෙන ප්‍රමාදය. නඩු කටයුතු වල තිබෙන ප්‍රමාදය මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ වසර දෙකක දෙකමාර කාලය ඇතුළත සිදු වුණු ප්‍රශ්නයක් නෙමෙයි. නඩු කටයුත්තක ප්‍රමාදයේ සිදු වෙන්නට නොයෙකුත් කරුණු කාරණා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි බලපානවා. සමහර වෙලාවට නීතිපති දෙපාර්තමේන්තුවේ තිබෙන ප්‍රමාදයන් වෙන්නට පුළුවන්. සමහර වෙලාවට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වෙන්නට පුළුවන් බලපෑම් වෙන්නට පුළුවන්. සමහර වෙලාවට ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි සමහර නීතිඥ මහත්වරුත් ගන්නවා කාලය වැඩිපුර. සමහර නීතිඥ මහත්වරුත් ගන්නවා කාලය වැඩිපුර. මේක අපි ආයි හංගන්නට කාරණාවක් නෙවෙයි. මේක ඇත්ත කතාවක්. ඒ නිසා නඩු කටයුතු ප්‍රමාදයට වළක්වා ගැනීම සඳහා වැළැක්වීම සඳහා අපි මොකද්ද කරන්නට ඕනේ කියන කරුණු කාරණා පිළිබඳව මම හිතන්නේ අපි සැබෑවටම කතා බහ කිරීම තුළ පමණයි මේ ප්‍රශ්නට විසඳුමක් අපිට ලබා දෙන්නට පුළුවන්කම ලැබෙන්නේ. අපි එහෙම නැතුව නීතිපති දෙපාර්තමේන්තුවට විතරක් ඇඟිල්ල දිගු කරලා ඉවර වෙලා එහෙම නැත්නම් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට විතරක් ඇඟිල්ල දිගු වෙලා මේ ප්‍රශ්නෙන් අපිට පැනලා යන්නට පුළුවන්කමක් නැහැ. ඒකට හේතුව තමයි මේ ඕනෑම ආයතනයකට තමන්ට පුළුවන් අපසරියක් තියෙනවා. තමන්ට පුළුවන් කැපැසිටි එකක් තියෙනවා ඉස්සරහට නඩුට කැරගෙන යන්න. මේවට රජයෙන් අවම පහසුකම් ලැබෙන තත්වයක් තුළ ඒ ආයතනවල ප්‍රායෝගික ප්‍රශ්න බොහොමයක් පහුගිය කාල සීමාව තුළ අපි දැක්කා. ඉතින් අපි කොච්චර නීතිපති දෙපාර්තමේන්තුවට කෑ ගැහුවත් වෙන රජයේ ආයතනවලට කෑ ගැහුවත් අවශ්‍ය පහසුකම් ටික දෙන්නේ නැත්නම් නීතිඥ මහත්වරු ටික දෙන්නේ නැත්නම් අපි බලාපොරොත්තු වෙන ඉලක්ක කරා අපිට යන්න පුළුවන්කමක් නැහැ. අද අපේ රටේ සමහර අධිකරණ සංකීර්ණ තිබෙනවා. මේ අධිකරණ සංකීර්ණවල නඩු අහන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒවට අවශ්‍ය කරන විසඳුම ලබා දෙන්නේ නැතුව අපිට මේ නඩු ප්‍රමාදය පිළිබඳව එක එක්කෙනාට ඇඟිල්ල දිගු කරන්නට පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි බොහොම සතුටු වෙනවා පෞගේ කාල සීමාව ඇතුළත මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපි උත්සාහයන් ගණනාවක් ගත්තා. අපි අධිකරණ අමාත්‍යාංශය අපි නීතිපති දෙපාර්තමේන්තුව ගැන කතා කරනකොට පෞගේ කාල සීමාව තුර නීතිපතිතුමා ඇතුළු මේ සියලු දෙනාම වරින් වර රැස් වෙලා මේ තිබෙන ප්‍රමාදය පිළිබඳව අපි විවිධ අවස්ථාවල සාකච්ඡා කරන්න පටන් ගත්තා. මම සතුරු වෙනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අද වෙනකොට අපරාධ නඩු වල ප්‍රගතිය ගත්තාම 100% 80% විතර ප්‍රගතියක් අද වෙනකොට නීතිපති දෙපාර්තමේන්තුවේ තිබෙනවා. ඉතින් මූලිකම ප්‍රශ්නේ තමයි අපිට නීතිඥවරයෙක් කියන මේ වෘත්තිය කරන පුද්ගලයාව අපිට අවුරුද්දකින් දෙකකින් නිර්මාණය කරන්න බෑ. ඒක අත්දැකීමත් එක්කලා ඒ පුහුණුවත් එක්කලා ලැබෙන කාරණාවක්. සමහර අංශවල සමහර නීතිඥවරු බොහොම දක්ෂ උසස් මට්ටමට යන අවුරුදු ගණනාවක් ගත වෙනවා. ඉතින් මෙහෙම මේ වාණිජමය සමාජයක් තුළ මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි බොහෝ වෙලාවට අද රජයේ නීතිඥවරුන්ට ඒ වගේම විනිශ්චයකාරවරුන්ට ලැබෙන වැටුප පිළිබඳව බරපතල ගැටලුවක් තිබෙනවා. ඒ නිසා නීතිඥ වෘත්තියට පිවිසෙන බොහෝ දෙනෙක් නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතුළු අනෙකුත් ආයතනවලට එන්නට මැලිකමක් දැක්වීමේ පුදුමෙකුත් නැහැ. මොකද වර්තමාන මේ වාණිජමය සමාජයත් එක්කලා ඉස්සරහට ගමනක් යන්න තමන්ගේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න බැරි ප්‍රශ්න උද්ගත වෙනකොට මේවෙන් ඈත් වෙන එක ගැන අපිට ආයි අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. ඒ නිසා සැබෑ ප්‍රශ්නේ මොකද්ද කියලා හඳුනගෙන ඉවර වෙලා නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතුළු මේ අදාළ ආයතන කාර්යක්ෂම කරන්න පුළුවන් වපසරියක් පරිසරයක් නිර්මාණය කිරීම මම හිතන්නේ අධිකරණ අමාත්‍යාංශය හැටියට අපේ වගකීමක් වෙනවා. ඉතින් අද බොහෝ වෙලාවට අපේ මහාධිකරණ විනිසුරුතුමෙක් ලබා ගන්න වැටුපට වැඩිය හොඳ කම්පැනි එක වැඩ කරන සේවකෙක් ඊට වැඩිය වැඩි වැටුපක් ලබා ගන්න තත්ත්වයක් තිබෙනවා. මේවා තමයි අපි සැබෑවටම කතා කළ යුතු කාරණා. මම ස්තුතිවන්ත වෙන්නට ඕනේ අපේ ඇමතුමිය වගේම අපේ හිටපු ඇමතුමත් මේ කරුණු කාරණා ගැන හැම වෙලෙම කතා බහ කරා. අපේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිර්දේශ තිබ්බා. අපි නීතිපතිතුමා වුණ ගැසුණා. ඒ සියලු දෙනාගේම අදහස් විමසල බැලුවා. ඒ නිසා අපි බොහොම නුදුරු කාලෙදිම මේ නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු මේ ආයතනවලට ගැළපෙන වැටුප් තලයක් නිර්මාණය කරන්න අවශ්‍ය කරන වටපිටාව අපි මේ වෙනකොට ගොඩනගාගෙන තිබෙනවා. ඒ වගේම අනික් ප්‍රශ්නය තමයි අද මේ නීතිපති දෙපාර්තමේන්තුවට එන නඩු කන්දරාවත් එක්කලා. අපි කොහොමද මේ 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 නඩු ගොනු ටික ඉක්මනට අවසානයක් දකින්නේ කියන ප්‍රශ්නේ අපි සිවුල දිනාට මෙනවා. අද විශාල නිලධාරීන්ගේ රජ නිලධාරීන්ගේ හිඟයක් තිබෙනවා. අද දැන් අපි සැලැස්මක් හදාගෙන යනවා. විශේෂයෙන්ම දැන් අපි නීතිඥවරු මදවගත්තරම මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒ අයට අවශ්‍ය දැනුම ඇතුළු ඒ පුහුණු ඇතුළු සියලු දේවල් ලබා දෙන්නට ඕනේ. ඒ නිසා ලබන වසර වෙනකොට අපි විශ්වාස කරනවා නීතිපති දෙපාර්තමේන්තුවට තවත් 100 දෙනෙක් පමණ බඳව ගැනීමේ මේ වැඩසටහන අවසානයක් කරන්නට ඒ සඳහාත් මේ වෙනකොට මේ සියලුම වැඩ කටයුතු ඉෂ්ට සිද්ධ කරගෙන යනවයි කියන කාරණාව මතක් කරන්නට අවශ්‍ය කරනවා. ඉතින් ඒ වගේම මම මතක් කරන්නට ඕනේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ගැන අදහස් පළ වුණා. අද රස පරීක්ෂක දෙපාර්තමේන්තුව 100% මට්ටමට 100% මට්ටමට අද ප්‍රගතිය ඉදිරියට අවිලා තිබෙනවා. මීට වසර 7-8කට කලින් අරගෙන අපි රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය පිළිබඳව කතා කරොත් අපිට ඒ සුභවාදී විදිහට කතා කරන්නට පුළුවන්කමක් නැහැ. අපි අලුතෙන් අවශ්‍ය කරන නවීන තාක්ෂණ පහසුකම් ලබලා දීලා තියෙනවා. ඉතින් ඒ තත්ත්වය තුළ අද තවත් නඩු කටයුතු ඉක්මනින් අවසන් කිරීමේ හැකියාව අපි සියලු දිනාටම ලැබෙමින් යනවා. ඉතින් ඒ වගේම මම මතක් කරන්නට ඕනේ මේ නඩු ප්‍රමාදය පිළිබඳව. දැන් ඉඩම් නඩුවක් ගත්තොත් එහෙම සමහර වෙලාවට පරම්පරා 3-4ක් මේ ඉඩම් නඩුව ඇදෙනවා. දැන් අපි සිවිල් නඩු විධාන සංග්‍රහයට අපි පූර්ව නඩු විභාග පටිපාටියක් ගෙනල්ලා ඉවර වෙලා අපි ආම් අවසරයක් ලබා දුන්නා නඩු කටයුතු කරනකොට ඒ විනිශ්චයකාරවරුන්ට යම් යම් තීන්දුව తీරන ගැනීමේ බලතල අපි ලබලා දීලා තියෙනවා. මේ තුල සමහර වෙලාවට නඩුව පටන් ගන්න අවුරුද්දක් යනවා නම් අපිට එක දවසෙන් ඒ අවශ්‍ය කරන අවුරුද්දක කෙරුණු වැඩ ටික අපිට අවසානයක් දකින්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ සංශෝධන මේ ප්‍රතිසංස්කරණ ගැන අපිට කතා නොකර මං හිතන්නේ නෑ අපිට මේ නඩු කටයුතු ප්‍රමාදය ගැන අපිට උත්තරයක් තිබේවි කියලා. ඒ වගේම මම මතක් කරන්නට ඕනේ අද සමත මණ්ඩලය ගත්තාම 50ක විතර ප්‍රගතියක් තිබෙනවා. 50ක 51ක ප්‍රගතියක් තිබෙනවා. ඒ වගේම නීති ආධාර පිළිබඳව අපේ වාසුදේව නානායකාර මන්ත්‍රීතුමා උදෑසන මතක් කරා මේ වෙනකොට කාර්යාල 82ක් තිබෙනවා. ඇත්ත මේ ඇති හැකි මේ නැති බැරි පුද්ගලයන්ගේ නීතියට ප්‍රවේශ වීමට තිබෙන අපේ සමාජ මට්ටමේ තියෙන දුර්වලතා අපි නැති කර දිය යුතුයි. අද බොහෝ දෙනෙක් නඩුවකට සම්බන්ධ වෙන්න මැලිකමක් දක්වනවා. මොකද මේ නීතිඥ ගාස්තුත් එක්කලා ඇත්ත කතාව තමයි බොහෝ දෙනෙකුට සමහර වෙලාවට නඩුව අවසන් වෙනකොට තමන්ගේ ගේ දොර පවා උකස් කරලා සින්න වෙලා තියෙන තත්ත්වයක් තමයි අපි පහුගිය කාල සීමාව තුළ අපි දැක්කේ. ඒ නිසා නීති ආධාර අංශය ගත්තාම අපි ශක්තිමත් කරගෙන යනවා. අපි පිළිගන්නවා තව ඒ සඳහා දියුණු තත්ත්වයකට පත් වෙන්නට අවශ්‍ය කරන වටපිටාවක් ගොඩනගෙන්නට අවශ්‍ය කරනවා කියන කාරණාව. ඒ නිසා ඒ සම්බන්ධිනුත් අපි මේ වෙනකොට විශාල වැඩපිළිවෙලක් මේ වෙනකොට නිර්මාණය කරගෙන යනවා. ඒ වගේම පහුගිය වසර දෙකහමාර කාලය ඇතුළත අධිකරණයේ ස්වාධීනත්වයේ පිළිබඳව සියලු දෙනා ප්‍රශංසනාත්මකව කතා කරා. අද උදේගම්මන්පිල මන්ත්‍රීතුමත් මං හිතන්නේ ඒ කාරණාව සනාථ කිරීමක් තමයි කරේ. අපි මතක් කරන්නට ඕනේ වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය අපිට පිටවන්නට පුළුවන්කම ලැබුණා. මේ වෙනකොට පොලිස් දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා යම් මට්ටමකට 100%ක් නොවෙන්නට පුළුවන්. හැබැයි යම් මට්ටමකට වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා ඒ වැඩපිළිවෙල අපි අමාත්‍යාංශයේ හැටියට අපි ඉදිරියට කරගෙන යනවා. ඒ වගේම සමත මණ්ඩල පනත සංශෝධනය කරන්නට අපි පහුගිය කාල සීමාව තුළ අපිට පුළුවන්කම ලැබුණා. ඒ වගේම කාලාවරෝධී පනත සංශෝධනය තුළ 83 ඉඳලා LDT ප්‍රශ්න තිබුණු ප්‍රදේශවල වගේම ලංකාවේ අනෙකුත් සෑම ප්‍රදේශයකම තිබුණු ඉඩම් පිළිබඳව තිබුණු විශාල ප්‍රශ්නයකට තමන්ට භුක්තිය අහිමි වුණු විශාල පිරිසකට ඒ සඳහා ප්‍රවේශ වෙන්නට තිබ්බ අවස්ථාව අපි අමාත්‍යාංශයේ මේ තීන්දුව తీරන මත අපිට ලබා දෙන්නට පුළුවන්කම ලැබුණා. ඉතින් ඒ නිසා මම විශේෂයෙන් මතක් කරන්නට ඕනේ යෝජිත පනත් කෙටුම්පත් රාශියක් අපි රටේ ප්‍රගමනයේ උදෙසා අපිට මේ වෙනකොට ගන්නට තිබෙනවා. මම මතක් කරන්නට ඕනේ අපි අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතට අපි සංශෝධනයක් ගෙනවිල්ලා මහාධිකරණ විනිසුරු වරයන්ගේ සංඛ්‍යාව අපි මේ වෙනකොට ඉහළ දමන්නට අපි කටයුතු කරගෙන යනවා. මේක විශාල වෙනසක් පරිවර්තනයක් බවට පත්වෙයි. විශේෂයෙන්ම අපි පහුගිය කාලය තුල අපි පහුගිය කාල සීමාව තුල සිවිල් නඩු විධාන සංග්‍රහයට කරපු සංශෝධනයේ වගේම මම හිතන්නේ මේ කටයුත්තත් නඩු කටයුතු ඉක්මන් කිරීම සඳහා විශාල පිටුවහලක් වේවි. ඒ වගේම ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා අපි ළමා ආරක්ෂාව පිළිබඳව 50 කෙටුම්පතක් අපි නිර්මාණය කරගෙන යනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්ති වලට අනුකූලව. ඒ වගේම නොතාරිස් ආඥා 50 කෙටුම්පතත් අපි සංශෝධනය කරගෙන යනවා. විශේෂයෙන්ම මේ වර්තමාන මේ සංකීර්ණ සමාජය තුළ ඉඩම් පිළිබඳ විශාල ප්‍රශ්න වංචනික ක්‍රියා විශාල වශයෙන් සිද්ධ වෙනවා. ඒ නිසා ඒ පිළිබඳවත් මං හිතන්නේ අපි මේ වෙනකොට ඒ අවශ්‍ය කරන 50 කෙටුම්පත් නිර්මාණය කරගෙන අපි හදාගෙන යනවා. ඒ වගේම අපරාධයක වගකීම දැරීම සඳහා වූ අවම වයස පිළිබඳව මේ සඳහාත් අපි දැන් කතා බහ කරලා ඉවර වෙලා යම් යම් තීන්දුව තීරණ වලට එළඹීගෙන අපි ඉස්සරහට මේ ගමන යනවා. ඒ වගේම මතක් කරන්නට ඕනේ බොහෝ වෙලාවට අද අපිට තිබෙන ප්‍රශ්නයක් තමයි යම් නඩු විභාගයක සාක්ෂිකාරයෙක් නැත්නම් වෙනත් පාර්ශවයක් අපිට වෙනත් රටක සිටිනවා නම් සාක්ෂි ලබා ගැනීම බරපතල ගැටලුවකට අපි සියලු දෙනාම මුහුණ දෙනවා. ඒ නිසා මේ සංශෝධනය ගෙනවීම තුළින් අපේ මෙරට අදාළ ප්‍රශ්නයක් අපේ රටේ තානාපති කාර්යාලයක් හරහා අපිට නිරවද්‍යභාවයේ තහවුරු කිරීමෙන් පස්සේ අපිට මේ සාක්ෂි ලබා ගැනීමේ ක්‍රමවේදයක් අපි මේ වෙනකොට අපි නිර්මාණය කරගෙන යනවා. මේ තුළ සුවිශේෂී වෙනස්කමක් මම හිතන්නේ අපේ නීතිමය පද්ධතිය රාමුව තුළ ඉස්ස සිද වේවි. ඒ නිසා අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව මම මේ කාරණාව විශේෂයෙන් මතක් කරන්නට ඕනේ. නීති ආධිපත්‍ය බිඳ වැටුණු ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපිට කිසිම ශේෂ්ත්‍රයක් ගැන කතා කරන්නට පුළුවන් කමක් නැහැ. අපේ ආර්ථිකය වේවා අනිකුත් සමාජ ශේෂ්ත්‍රයන් වේවා අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ විශ්වාසයේ මහජනතාවගෙන් බිඳ වැටුණු දවසට අපිට මේ සියලුම ව්‍යාපාර විතරක් නෙමෙයි අනිකුත් සියලු දේවල් බිඳ වැටෙන එක අපිට නවත්තන්නට පුළුවන් කමක් නැහැ. අපේ රටේ පැවති ආණ්ඩුව අරගෙන බලනකොට සමහර ආණ්ඩු තිබුණු කාල සීමාව තුළ අපිට මතකයි විනිසුරු තුමල්ලට ගල් ගහපු යුගයන් තිබුණා. ඒ වගේම තවත් අපේ මේ මෑත කාලේ මං හිතන්නේ හිටපු අගවිනිසුරු තුමල්ලා තමන්ගේ ධූරයෙන් විශ්‍රාම ගියාට පස්සේ සමහර කරපු ප්‍රකාශ ගැන අපිට ගත්තාම අපිට යම් වැටහීමක් ලබා ගන්නට පුළුවන් අපේ රටේ තිබුණු නීතියේ ආධිපත්‍ය පිළිබඳව. ඒ වගේම සමහර වෙලාවට තමන්ව තනතුරේ තියාගන්නටේ කියලා තමන් ඕනෑම තීන්දුවක් ලබා දෙන්නේ කියලා ජනාධිපතිතුමත් එක්ක පවා සමහරු ප්‍රකාශ කරලා තිබුණා. ඒ නිසා අපේ නීතිඥ සංගමේ සභාපතිතුමා හැටියට අපේ හිටපු ඇමතිතුමා විජේදාස රාජපක්ෂ මහත්තුමා එතුමාගේ නිවසට සමහර වෙලාවට වේලෙ තිබ්බා. මේ නොයෙකුත් ආණ්ඩු කාල සීමාව ඇතුළත නොයෙකුත් ප්‍රශ්න නීතිමය ශේෂ්ත්‍රියත් එක්කලා බැඳිච්ච පිරිස්වලට ඇති වුණා. ඒ නිසා අපි විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ අපි මොන ආණ්ඩුව බලයටපත් වුණත් ස්වාධීනත්වයකින් යුතුව මේ ගමන ඉදිරියට යන්නට අවශ්‍ය කරන පරිසරයේ වටපිටාව ඒ අංශවලට හදලා දීම අපේ යුතුකම. අපි නව අධිකරණ කිහිපයක් නිර්මාණය කරන්නට අවශ්‍ය කරන කැබිනට් පත්‍රිකාව ගරු අමාත්‍යතුමිය යොමු කළා. මම හිතන්නේ අපේ රටේ සුවිශේෂී වෙනස්කමකට අපි මේ නව අධිකරණ පිහිටුවීමත් එක්කලා අපිට පුළුවන්කම ලැබේවි සුවිශේෂී වෙනස්කමක් මේ අපි අධිකරණ ශේෂ්ත්‍රය තුළ ඇති කරන්නට. ඒ නිසා අපි කවුරුත් බියවන්නට අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය කරන්නේ කාර්යක්ෂමතාවයෙන් යුතු ඵලදායීත්වයෙන් ඉහළ කරන අධිකරණ ශේෂ්ත්‍රයට අදාළ අධිකරණ පද්ධතියක් නිර්මාණය කිරීම තමයි අපි සියලු දෙනාගේම බලාපොරොත්තුව බවට පත්විය යුත්තේ. ඒ නිසා මම දීර්ඝ වශයෙන් අදහස් දක්වන්නේ නැහැ. කෙසේ නමුත් මම ස්තුතිවන්ත වෙන්නට ඕනේ වසර දෙකහමාරක තුනක කාලයක් ඇතුළත අපිට අධිකරණ අමාත්‍යාංශය පිළිබඳව පක්ෂ විපක්ෂ සියලු දෙනාගේම මතවාද එක්කලා කල්පනා කරලා බලනකොට අපිට සතුරු වෙන්නට පුළුවන් ගමනක් අපි ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අමාත්‍යතුමිය ඒ වගේම අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්තුමා ප්‍රධාන සියලුම රාජ්‍ය නිලධාරීන් අපේ අධිකරණ අමාත්‍යාංශයට සම්බන්ධ සියලුම දෙපාර්තමේන්තුවල ප්‍රධානීන් මේ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රගතිය අපිට ලබා ගැනීම සඳහා දක්වපු දායකත්වය පිළිබඳව. ඒ නිසා අපි සියලු දෙනාම කැප වෙලා නීති ආධිපත්‍යයේ සුරක්ෂිත රටක් නිර්මාණය කිරීම පිණිස අපි සියලු දෙනාගේම සහයෝගය ලබා දෙමු කියන කාරණාව මතක් කරමින් මම නවතිනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.